මූවීකරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 මූව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලියේ මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළු මල්
ආදරණීය දුවේ පුතේ මේ සෝදානම ඌවේ ගුරු ගෙදරින් නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නවා මෙරහවත්ත ශ්‍රී දේවානන්ද මධ්‍යමහා විද්‍යාලයේ සුරංගනී ජයසිංහ ගුරුතුමිය.
ආයුබෝවන් දයාබර දූදරුවෙනි, 9 ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන් වෙනුවෙන් මේ පාඩම ගෙන ඒන මම JMN සුරංගනී ජයසිංහ ගුරුතුමිය බ ශ්‍රී දේවානන්ද මධ්‍යමහා විද්‍යාලයේ මෙරහවත්ත. ඉතින් දූදරුවෙනි, 9 ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන් වන ඔබ නාට්‍ය කරුවෝ කියලා පාඩමක් මේ වන විට ඉගෙනගෙනත් ඇති. අපගේ අරමුණ ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රගමනයට දායක වූ නාට්‍යකරුවන් 9 ශ්‍රේණියේ අධ්‍යයනය කිරීමයි. දූදරුවෙනි, නාට්‍යකරුවන් කියන්නේ කවුද? නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෝ 6, 7, 8 ශ්‍රේණිවලදී මේ පිළිබඳව අහලා ඇති. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතානන් පිළිබඳව, මහාචාර්යතුමන් පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් වෙලාත් ඉන්නව නේද? ඉතින් දූදරුවෙනි, ඔන්න එතුමන් ප්‍රමුඛ ගොඩාක් අපේ ලංකාවේ නාට්‍ය කලාව වර්තමානයේ මේ පවතින දියුණු ස්වරූපයට ගන්නට අතීතයේදී හුඟක් මහන්සි වුණු නාට්‍යකරුවන් පිළිබඳව අධ්‍යයනය කිරීමයි මේ පාඩමේ අරමුණ. දූදරුවෙනි, ඔබලා දන්නවද ලෝකේ පැරණිම නාට්‍ය කලාව කොහෙද තියෙන්නේ කියලා? ඔව්, ග්‍රීසියේ. මගේ දූදරුවෝ මේ පිළිබඳ දැනටමත් හොඳින් අවබෝධ කරගෙන ඇති. නාට්‍ය හා රංග කලාව ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා ඔබට හොඳින් මේ පිළිබඳ අවබෝධය ලබා දෙනවනේ. ඉතින් දූදරුවෙනි, ලෝකයේ පැරණිම නාට්‍ය කලාව ග්‍රීසිය කේන්ද්‍රගතව ප්‍රචලිත වුණාට, ව්‍යාප්ත වුණාට ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවට ලොකු දිගු ඉතිහාසයක්, ඒ කියන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් නෑ දරුවනි. ඔබලා දන්නවා ශ්‍රී ලාංකීය ඉතිහාසය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයෙන්නේ. පශ්චාත් බෞද්ධ යුගය, පූර්ව බෞද්ධ යුගය, ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමා ගැන, මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳව, විජය රජතුමා ගැන, කුවේණිය පිළිබඳව දරුවෝ ඉතා අපූරු අලංකාර කතන්දර ඉතිහාසගතව නැත්නම් ජනකතාශ්‍රීන් ඉගෙනගෙන ඇති. ඉතින් දරුවෙනි, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසය අනුරාධපුර යුගයට දිවෙනවා. ඒ ඇයි? එහිදී අපට නතරවන්නට සිද්ධ වෙන්නේ අපි බුදු දහමේ හරපද්ධතියෙන් ශික්ෂිත සමාජයක් ගොඩනැගුණු ශ්‍රී ලාංකීය ජන කොටසක් වූ නිසා. ඇයි දූදරුවිනි අපට බුදුදහම වැදගත් වෙන්නේ? දූදරුවන් මේ අටවන ශ්‍රේණියේ නවවන ශ්‍රේණියේ ඉගෙන ගත්ත නේද බෞද්ධ පූජා කර්ම සහ දේශීය ශාන්ති කර්ම කියලා කොටසක්. ඔන්න දූදරුවිනි අපේ රටේ විධිමත් නාට්‍ය ඉතිහාසය ආරම්භ වෙන්නට කලින් මේ බෞද්ධ පූජා කර්ම සහ දේශීය ශාන්ති කර්ම, අභිචාර ක්‍රම, යාතු කර්ම, බෞද්ධ පූජා කර්ම යනාදිය තමයි දරුවෙනි ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ විවිධ ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නට, අධ්‍යයනය කරන්නට අපට යොමු වන්නට සිද්ධ වන්නේ. ඉතින් දරුවෙනි ලංකාවේ නාට්‍ය කලාවේ බෞද්ධ පූජා කර්ම දොරකඩාස්න ආලවක දමනය ඔබ මේ වන විටත් අහලා තියෙනව නේද? ඉතින් ඉන් පස්සේ ඉතිහාසය තුල දේශීය ශාන්ති කර්ම සහ ජන නාටකයන් වන සොකරි, කෝලම්, නාඩගම් ආදිය පිළිබඳව ඔබ දැනුවත් ඇති. නොදන්නවා නම් දරුවිනි, සොකරි කෝලම් කියන්නේ ඉස්සර වෙලාම අපේ රටේ හමුවන ජන නාටක දෙක. එය ඇයි දරුවිනි අපට විධිමත් නාට්‍යාකෘතියට දාන්නට බැරි? ඒ තමයි දරුවිනි මේ සියලු දේම. ඒ කියන්නේ බෞද්ධ පූජා කර්ම බුදු දහම ප්‍රචලිත කිරීමටත්, සිත් සතන් වලට යොමු කිරීමටත්, ඒ වගේම ශාන්ති කර්ම, යාතු කර්ම කිසියම් සිතක් ශාන්තියක් බලාපොරොත්තුෙන් දෙවියන්ගෙන්, යක්ෂයින්ගෙන් දෝෂ හරණය කරලා පිහිට ප්‍රාර්ථනා කරලා මිනිසුන්ගේ උදෙසා පැවැත්වනු ලබන දෙයක් නිසා. අන්න දරුවිනි, ඉතින් මේ ගැමි නාටක දෙකත් එසේමයි මුලින් ක්‍රියාත්මක වුණේ. එතකොට සොකරි කෝලනුත් පූජා පරමාර්ථයෙන් සිද්ධ කරපු නාට්‍ය නිසා අපට ඒවා විධිමත් නාට්‍යාකෘතියට දමන්නට අපහසුයි. හැබැයි මේ හැම දෙයකම නාට්‍යයේ මූල බීජයන් තිබෙනවා දරුවෙනි. මොනවාද නාට්‍යයේ මූල බීජයන්? දරුවෝ මේ වන විට දන්නවා. මොනවාද? අනුකරණය, අනුරූපණය, අභිරූපණය, සමාරෝපය, දිබස් සංවාද භාවිතය, ආලෝකකරණය. මේ හැමදේම දූදරුවෝ දන්නවා. ඉතින් දූදරුවෙනි, මේ හැමදේම අන්තර්ගත බෞද්ධ පූජා කර්ම, දේශීය ශාන්ති කර්ම, ජන නාටක. ඇයි අපිට විධිමත් නාට්‍යාකෘතියට දාන්නට බැරි? ඒවා අරමුණ වශයෙන් ගත්තාම අර මා මුලින් කී දේවල් වලට ලංවන නිසා. ඒ කියන්නේ සෙත් ශාන්ති බලාපොරොත්තුෙන්, පිහිටක් බලාපොරොත්තුෙන්, ජනගත කිරීම සඳහා බුදුදහමේන මූලික හරයන්. අන්න ඒ විදිහට තමයි දූදරුවෙනි මේවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ නාට්‍ය කලා ඉතිහාසයක් තිබුණු ලංකාවේ මුලින්ම නාට්‍ය කලාව පිළිබඳව අවබෝධ වන්නට පටන් ගත්තේ නාඩගම් නූර්ති යන නාට්‍ය හරහා. ඉතින් මෙන්න මේ සොකරි කෝලම් යන ජන නාටකත් නාඩගම් නූර්තිවල අන්තර්ගතයත්, එය ක්‍රියාත්මක වූ ආකාරයත් පිළිබඳව මුලින්ම අධ්‍යයනය කරලා අවබෝධ කරගත්තේ අපගේ නාට්‍ය කලාවේ මහා ඇඳුරානන් ලෙස ගෞරවයෙන් අපි සලකන මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රතුමන්. එතුමා මේ හැමදේ පිළිබඳවම පර්යේෂණ සිදු කරමින් දේශීය නාට්‍ය කලාවේ ආරම්භය උදෙසා විධිමත් විද්‍යානුකූල ක්‍රමවේදයකට මං සකසාගත් මහා ඇඳුරිඳු කෙනෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. දූදරුවෙනි, නවවන ශ්‍රේණියේ නාට්‍යකරුවන් හඳුනා ගැනීමට ප්‍රථමව ගුරුතුමිය මේ ඉතිහාසය පිළිබඳ ඔබ මදක් අවධානය යොමු කළේ නොදැනුවත් දරුවන් දැනුවත් කිරීම උදෙසායි. ඉතින් දූ දරුවෙනි, ඔබලා දන්නවා සමහර විට නොදන්නවත් ඇති, ගොඩාක් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහි කරන්නට දීර්ඝ කාලයක් පර්යේෂණයන් සිදු වුණා. එහිදී ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට විධිමත් නාට්‍ය ඉතිහාසයක් ආරම්භ කරන්නට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සමග ඉංග්‍රීසි නාට්‍යකරුවන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ගොඩක් මහන්සි ගත්තා. ඔවුන් අතර ප්‍රමුඛව වැජඹෙන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් වීම අරුමයක් නෙවෙයි. එතුමා ඒ තරමටම දේශීය නාට්‍ය කලාවේ ප්‍රගමනයට ඉතා සාර්ථක ආකාරයෙන් මූලික වී ක්‍රියා කළා. ඉතින් දූ දරුවෙනි, ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා පිළිබඳව අධ්‍යයනය කරන්නට පළමුව 9 ශ්‍රේණියේ දූ දරුවන් හට අධ්‍යයනය කිරීමට ඇති නාට්‍යකරුවන් පිළිබඳව කුඩා හැඳින්වීමක් ගුරුතුමිය සිදු කරන්නම්. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ඇඳුරිඳුතුමන්, ගුණසේන ගලප්පත්ති මහතා, දයානන්ද ගුණවර්ධන මහතා, මාලනී රණසිංහ මහත්මිය, සෝමලතා සුබසිංහ මහත්මිය, එඩ්මන්ඩ් විජේසිංහ මහතා, මාක් ඇන්ටනි ප්‍රනාන්දු මහතා, නිශ්ශංක දිද්දිනිය මහතා, සාලමන් ෆොන්සේකා මහතා, ට්‍රිලිෂියා ගුණවර්ධන මහත්මිය, සිරිල් වික්‍රමගේ මහතා යන නාට්‍යකරුවන් පිළිබඳව දූ දරුවන් 9 ශ්‍රේණියේදී අධ්‍යයනය කරනවා. ඉන් අප රටේ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමට ආරම්භ කිරීමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා පිළිබඳව පළමුව අප අධ්‍යයනය කරමු. එතුමා දූ දරුවන් දන්නවා පරිවර්තන අනුවර්තන කෘති හරහා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ මූලික ගමන් මඟ ස්ථාපනය කිරීමට ගොඩක් වෙහෙස වුණා. ඉතින් එහිදී එතුමා 1945 ඉස්සර වෙලාම ඇන්ටන් චෙකෝෆ් කියන රුසියානු නාට්‍යවේදියාණන්ගේ ද ප්‍රපෝසල් කියන නාට්‍ය අනුවර්තනය කළා ඒ.පී. ගුණරත්න සහ ඩී.ජේ. විජයරත්න යන නාට්‍යවේදීන් සමගින් කපුවා කපෝති නමින්. ඒ කිනම් වර්ෂයේද දූ දරුවෙනි? 1945 වර්ෂයේදී. එතුමා ඒ වගේම ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍යකෘතිත් හැංගි හොරා නමින් අනුවර්තනය කළ නිෂ්පාදනය කළා. ඒ මුලින්ම ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවෙහි ගමන් මගට පරිවර්තන අනුවර්තන කෘති මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් දායාද කරගත්ත විදිහ. ඒ වගේම තමයි දරුවනි, ඔබ අහලා තියෙනවද සිංහල ගැමි නාටකය කියලා පොතක් පිළිබඳව? ඔව්, ඒ සිංහල ගැමි නාටකය කියන පොත තමයි මූලික පර්යේෂණ ග්‍රන්ථය නාට්‍ය හා රංග කලාව පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් මූලික කරුණු, ඉපැරණි කරුණු අන්තර්ගත කරමින් මුලින් රචනා කරනු ලැබූ. එය මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නිර්මාණයක්. දූ දරුවෙනි, 1951 තමයි මෙය The Folk Drama of Ceylon නමින් ප්‍රකාශයට පත් වුණේ. ඉන්පසු එය සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් දූ දරුවෙනි, ඔබ අසා ඇති මේ බලන්න, ප්‍රේමයෙන් මාන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වාන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වේලි සෑදී මේලාතා ආලයෙන් වේලි සෑදී මේලාතා මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේහිරු රැජිඳුගේ මණ්ඩපයෙන් චණ්ඩාතප කණ්ඩිත වේහිරු රැජිඳුගේ දූදරුවන් අහලා තියෙනව නේද? ඔන්න දූදරුවෙනි, ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් ලෙස රචනා කළා 1956 වර්ෂයේ මනමේ නමින් නාට්‍යයක්. ඔන්න ඒ නාට්‍යයේ හිමිකරු අයිතිකරු තමයි අපගේ මහා ඇඳුරාණන් වන මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ගුරුපියාණන් මහාචාර්යතුමන්. එතුමා සිය පර්යේෂණවල අග්‍රඵලය ලෙස චුල්ල දනුග්ගහ ජාතක කතාව මුල් කරගෙන තමයි දූදරුවෙනි මනමේ නාට්‍ය රචනා කරනු ලැබුවේ. ඉතින් දූදරුවන් හොඳට මතක තියාගන්නට ඕනි, 1956 වර්ෂයේ සිට මේ 2021 වර්ෂය දක්වාම නාට්‍ය ධර්මී නාට්‍ය අතර ඉහළින්ම වැජඹෙන මනමේ, ඊට පසුව එතුමා 1961 සිංහබාහු නමින් නාට්‍ය ධර්මී නාට්‍යයක් නිර්මාණය කළා. මෙම නිර්මාණයන් දෙකම අතිවිශිෂ්ටව එදා මෙදා තුර බිහි වූ නාට්‍ය ධර්මී නාට්‍යයන් ලෙස ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවෙහි මන් සලකුණු විවර කළ අපගේ දේශීය අනන්‍යතාවය ඉතා ඉහලින් අගයන්නට පුළුවන් නාට්‍ය නිර්මාණයන් දෙකක් ලෙස අපට විචාරය කරන්නට පුළුවන් සහ හඳුන්වන්නට පුළුවන්. දූදරුවනි, අපගේ මහාචාර්යතුමන් පබාවතී බහින කලාව, දූදරුවෝ මේ වන විට විචාරය කරලා තියෙන කදාවලන නාට්‍ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ඇඳුරුතුමානන්ගේ නිර්මාණයක්. ඉතින් ඊට අමතරව දරුවනි, මෙතුමා දේශීය රාගතාල පද්ධතිය, ඔය එතකොට විදේශීය විශේෂයෙන්ම ඉන්දියානු රාගතාල පද්ධති ඉතා අපූර්වට අධ්‍යයනය කරලා මේවායෙහි අපූරු සංගීත කොටස් උපයෝගීත්වයෙන් තමයි නාට්‍ය ධර්මී නාට්‍යයක් ලෙස මේ මනමේ නාට්‍ය රචනා කරනු ලැබුවේ. ඒ වගේම දරුවනි, හාස්‍යජනක නාට්‍ය, එතකොට ජාතක කතා පාදක කරගත්ත නාට්‍ය, ඒ වගේම ඉතා විශිෂ්ට කලාකෘති, මේ හැම වර්ගයකම නාට්‍යයන් මෙතුමා නිර්මාණය කළා. දූදරුව අහලා තියෙනවද? ඒකට මට හිනා, හස්තිකාන්ත මන්ත්‍රය, කදාවලලු, වෙල්ල වැහුම්, එළව ගිහින් මෙළව ආවා, රත්තරන් වැනි නාට්‍ය, මේ සියල්ලක්ම මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නිර්මාණයන්. දූදරුවෙනි, ඕගොල්ලෝ අහලා තියෙනවද? වග් ගල්ලෙන බිඳලාලෙන් දොර හැරලා, ගල්ලෙන බිඳලාලෙන් දොර හැරලා, සිංහබා සිංහබා සිංහබා. දූදරුව අහලා තියෙනවද? ඔන්න 1961 පියෙක් සහ පුතෙක් අතර ඇතිවන ගැටුමක් පාදක කරගෙන තමයි දරුවෙනි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිංහබාහු නාට්‍ය රචනා කරනු ලැබුවේ. මේ හැමදේම පර්යේෂණාත්මක කෘති, නාට්‍ය කෘති. ඉතින් දූදරුවෙනි, මනමේ නාට්‍යයේ සදාතනික ප්‍රේමය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නත් සිංහබාහු නාට්‍යයේ දරු සෙනෙහස, ආදරය, පියා සහ පුතා අතර පවතින ගැටුම් මූලික කරගෙනත් මෙතුමා මේ උසස් කෘති දෙක ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කළා. ඔන්න දූදරුවෙනි, ගුරුතුමිය අර මුලින් කිව්වේ සොකරි, කෝලම්, නාඩගම්, නූර්ති වැනි නාට්‍යවලින් පසු අපගේම දේශීය අනන්‍යතාවයකින් යුත් නාට්‍ය නිර්මාණයන් සිදු කරමින් පළමුව මහා නාට්‍යවේදියකු ලෙස අප ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව තුළ ක්‍රියාත්මක වූයේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා බව. ඉතින් ඔන්න ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ ප්‍රගමණයට දායක වූ නාට්‍යකරුවන් අතර දූදරුවන්ට පළමුවෙන්ම හඳුනා ගන්නට ලැබෙන්නේ අපගේ ඇඳුරිඳුතුමා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා. එතුමා ඉන් පසුවත් නාට්‍ය රචනා කළා. දූදරුවෙනි, ඔබලා දන්නවා නාට්‍ය ශෛලීන් දෙකක් ඇති බව. ඒ තමයි ලෝක ධර්මී සහ නාට්‍ය ධර්මී. ඉතින් දරුවනි, සරච්චන්ද්‍ර ඇඳුරිඳුතුමා ලෝක ධර්මී ශෛලියට සහ නාට්‍ය ධර්මී ශෛලියට යන දෙකටම නාට්‍යයන් රචනා කොට තිබෙනවා. ඒ වගේම එතුමා පේමතෝ ජායතිශෝකෝ වෙස්සන්තර කියන ගීත නාට්‍යයන්ද නිර්මාණය කොට තිබෙනවා. වර්තමානයේ පවා නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන් අතර පේමතෝ ජායතිශෝකෝ නාට්‍ය කෘතිය සිංහල හදාරන දූදරුවන් අතරත් අතිශය ජනප්‍රිය වී තිබෙනවා. ඉතින් දූදරුවෙනි, ඒ ආකාරයට අපට ශ්‍රී ලාංකීය නාට්‍ය කරුවන්ගේ ප්‍රථමව මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ඇඳුරිඳුතුමා ගැන, නාට්‍යවේදියාණන් ගැන අවබෝධයක් යම් තරමකට හෝ ඔබලාට ලැබෙන්නට ඇති. ඒ වගේම තමයි දූදරුවිනි, ඔබ අහලා තියෙනවද මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරලා පින කැටියක පා කරලා මගේ දෝතට පුතු ආවා, මගේ දෝතට පුතු ආවා. ඔව්, දූදරුව දන්නවා අම්මා තම දරුවව නලවන්නට, තම පුතුව නලවන්නට හැඟීම් වලින්, හැඟීම් ප්‍රකාශනයෙන් පසුබිමින් ඇහෙන ගීතයක් තියෙනවා. ඒ ගීතය මොකේද දරුවිනි? ඔව්, මූදු පුත්තු නාට්‍යයේ. ඔන්න දූදරුවිනි, නවවන ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන්ට මේ ළඟට අධ්‍යයනය කිරීමට තියෙනවා ගුණසීන ගලප්පත්ති මහතා පිළිබඳව. දූදරුවෙනි, එතුමා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා සේම 50 දශකය තුල ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට සිය කෘති රැසක් නාට්‍ය කලාවට දායාද කළ නාට්‍ය රචකයෙක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදායේ සංගීත සාහිත්‍ය අපූර්වට මිශ්‍ර කරලා සිංහල නාට්‍ය කලාවට අපූරු දායාද රැසක් එක්කල නාට්‍ය වේදියාණන් කෙනෙක් ලෙස ගුණසීන ගලප්පත්ති මහතා හඳුන්වන්නට පුළුවන්. එතුමා 1957 නිර්මාණය කරන ලද සඳ කිඳුරු නාට්‍ය ඒ කාලේ දරුවනේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ සඳකිඳුරු නාට්‍ය රචනා කිරීමට එතුමා උපයෝගී කොටගනු ලැබුවේ අප දන්නා අප බෞද්ධ සාහිත්‍යයේ එන සඳකිඳුරු කතා පුවත. ඉතින් ඒක කවි නාඩගමක් විදිහට කලින් රචනා වෙලා තිබුණා. ගුණසේන ගලප්පත්ති මහතා එයින් තමයි විශේෂයෙන්ම ඒ කවි නාඩගම තමයි මේ සඳකිඳුරු කියන නාට්‍යයට උපයෝගී කරගනු ලැබුවේ. දූදරුවෙනි, ඉන් පසුව තමයි ගුරුතුමිය අර මුලින් පැවසූ ගායනා ඛණ්ඩය. ඒ ගායනා ඛණ්ඩය ඇතුළත් වන්නේ එතුමාගේ මූදු පුත්තු කියන නාට්‍යයේ. හැබැයි දූදරුවෙනි, මේ නාට්‍ය එතුමා මූලික කතා පුවත විදිහට එතුමා ගත්තේ ස්පාඤ්ඤ ජාතික ෆෙඩෙරිකෝ ගාර්ෂියා ලෝකා කියන නාට්‍යකරුවාගේ යර්මා කියන නාට්‍ය කෘතියේ සිංහල අනුවර්තනයක්. දූදරුවන්ට ඉගෙන ගන්නට ලැබෙනවා 11 ශ්‍රේණියට ගියාට පස්සේ පරිවර්තන අනුවර්තන ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ කියන්නේ මොනවාද කියලා. ඉතින් දූදරුවෙනි, මුල් කාලේ, ඒ කියන්නේ 50 දශකයේ 1950-1960 අතරතුර කාලයේදී මේ පරිවර්තන අනුවර්තන නාට්‍යවලට ගොඩක් අවධානය යොමු වෙලා තිබුණා දේශීය නාට්‍යකරුවන්ගේ. ඒ විදිහට ඉතා අපූරු හද කම්පා කරවන නාට්‍ය කෘතියක් තමයි මේ මූදු පුත්තු කියන නාට්‍ය. එය කාගේද දරුවිනි? ඔව්, ගුණසේන ගලප්පත්ති නාට්‍යකරුවාණන්ගේ. ඉතින් දරුවිනි, මේ නාට්‍ය තුළ අන්තර්ගත නොයසේ නම් ඇතුළත් වුණු කතා පුවත ඉතා අනුවේදනීය කතා පුවතක්. ඒ වගේම දරුවිනි, එතුමා 1963 එතුමාගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනයක් සිදු කරනු ලැබලා තියෙනවා. ඒ තමයි දේවතා එලි. ඒ වගේම එතුමාගේ තවත් ස්වතන්ත්‍ර කියන්නේ ඔහු විසින්ම කතා පුවත තෝරාගෙන ඔහු විසින්ම ගොඩනගන ලද රචනාවක් තමයි එහි දක්නට ලැබෙන්නේ. ඒ වගේ එතුමා නිර්මාණය කරපු නාට්‍ය කෘති දෙකක් තමයි දේවතා එලි සහ දෑස නිසා කියන නාට්‍ය කෘති දෙක. ඒ වගේම මෙතුමා පරිවර්තන සහ අනුවර්තන සිදුකොට තිබෙනව දරුවෙනි. ඒ වගේම ඔබලා දන්නවා දූදරුවෙනි, නාට්‍ය නිර්මාණයක් සිදු කිරීමට විවිධ තේමා උපයෝගී කරගන්නවා. ඓතිහාසික තේමා, ජාතක කතා පොතෙන් උපුටා ගනු ලබන කතා, සමකාලීන සමාජයෙන් ගත් කතා, ඒ වගේම දේශපාලනික තේමා රැගත් කතා, මෙන්න මේ වගේ සමාජයට ගැළපෙන අයුරින් කුමන හෝ තේමාවක් මුල් කරගෙන නාට්‍ය රචකී සිය නාට්‍ය නිෂ්පාදනයන් නිර්මාණයන් සිදු කරනු ලබනවා. ඉතින් ගුණසේන ගලප්පත්ති මහතා මෙවැනි විවිධ තේමා ඔස්සේ නාට්‍ය නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම තමයි දරුවෙනි, මෙතුමාගේ මේ ලියතඹරා කියලා නාට්‍යයක් තියෙනවා, නාට්‍ය කෘතියක්. ඒක අනුවර්තනයක් විදිහට 1967 තමයි ශ්‍රී ලාංකීය නාට්‍ය ශාස්ත්‍රයට දායාද කළ තියෙන්නේ. කුමක්ද? ලියතඹරා නාට්‍ය. ඒ වගේම තමයි තාත්තා මාහේනේ කතාව නම් නාට්‍ය කෘති එතුමා අපගේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කළා තියෙනවා. ස්වතන්ත්‍ර, පරිවර්තන, අනුවර්තන හරහා මෙතුමා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට ඉතා අපූරු කෘති රැසක් දායාද කර ඇති උතුම් නාට්‍යවේදියාණන් කෙනෙක් විදිහට අර්ථකථනය කරන්නට පුළුවන්. දූදරුවිනි, ඔබලා දැන් නාට්‍යකරුවන් නමවන ශ්‍රේණියේ දෙදෙනෙකු පිළිබඳව අධ්‍යයනය කළා. මේ ළඟට බලන්න මෙන්න මේ ගීතය, නාට්‍ය ගීතය ඔබලා අසා ඇති. කුමටද සොබනියේ කඳුළු සලන්නේ, හේතුව මම නොදනිම්. ගිරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට, මම ඔබගෙන යන්නම්. ඔබ හට හැම සැප එහි දෙන්නම්, ඔබ හට හැම සැප එහි දෙන්නම්. කුමටද සොබනියේ කඳුළු සලන්නේ. කවුද දූදරුවිනේ කියන්නේ ගායනා කරන්නේ? ඔව්, නරියෙක් නේද? වලිගය සොලවමින් තමන්ගේ ප්‍රියම්බිකාවට ගම දුවට කියනවා, අනේ කඳුළු හලන්නට නම් එපා, අර ගිරිහෙල් අරඹ මගේ නිවසට මං ඔබව රැගෙන යන්නම් කියලා. කවුද මේ නාට්‍යවේදියානන්? මේ තරම් උතුම් විශිෂ්ට කලාකෘතියක් ශ්‍රී ලාංකේය නාට්‍ය ප්‍රේක්ෂකයාට දායාද කරනු ලැබු. ඕ දූදරුවෙනි, එතුමා තමයි දයානන්ද ගුණවර්ධන මහතා. ඔන්න දූදරුවෙනි, අපි 50 දශකයේ, ඒ කියන්නේ 1950ත් 60ත් අතර කාල සීමාවේ අපි නාට්‍යකරුවන් දෙදෙනෙකු පිළිබඳව මුලින් අවබෝධ කොටගත්තා. දයානන්ද ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට පරිවර්තන අනුවර්තන ස්වතන්ත්‍ර නාට්‍ය හරහා සම්බන්ධ වන්නේ 60 දශකයේදී. ඉතින් දූදරුවෙනි, එතුමත් ශ්‍රී ලාංකීය මුල් කාලීන නාට්‍ය කලාවේ උන්නතියට, ප්‍රගමණයට සිය දායකත්වය අපූර්ව ආකාරයෙන් ලබලා දීලා තියෙනවා. ඉතින් දූදරුවෙනි, නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන් වෙන ඔබ කුමටද සුබනියේ කඳුළු සලන්නේ? නොයසේනම් ඇහැල මලින් ගස් පිරිලා බලන්න, හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි. පෙරපාසල් අවදියේ සිටම ඒ ගීතයට ඔබලා ප්‍රිය කරනවා නේද දූදරුවෙනි? ඔන්න එහි අයිතිකරු අපගේ නාට්‍යවේදියානන් දයානන්ද ගුණවර්ධන මහතා. එතුමා ගුරුතුමිය මුලින් කිව්වනේ, 60 දශකයේදී ශ්‍රී ලාංකීය නාට්‍ය කලා ඉතිහාසයට සිය නාට්‍ය කෘති දායාද කළා කියලා. ඔන්න දරුවෙනි, 1961 තමයි එතුමා නරිබේනා නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. සරල ගැමි කතාවක් නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී ශෛලීන් දෙකෙහිම මිශ්‍රණයෙන් තමයි නරිබේනා නාට්‍යයේදී ඉදිරිපත් කොට ඇත්තේ. එය ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට අලුත්ම අත්දැකීමක් වූවාට සැක නැහැ. ඉතින් දූදරුවෙනි, මෙතුමා 1960 ඇමති පට්ටම කියලා අනුවර්තන නාට්‍යයකින් තමයි ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඊට පස්සේ දරුවෙනි, එතුමා නරිබේනා නාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා, ඊට පසුව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට ඔහුගේ නිර්මාණ රැසක් දායාද කොට තිබෙනවා. කාමරේ පොරේ, ස්වර්ණතිලකා, පාරාසයා, පිංගුත්තර, අන්න ඒ වගේ නාට්‍ය මෙන්ම බක්මහ අකුණු කියන නාට්‍ය එතුමගේ නිෂ්පාදන. ස්වර්ණතිලකා, පාරාසයා හා පිංගුත්තර කියන නාට්‍ය කෘති දයානන්ද ගුණවර්ධන මහතාගේ ස්වතන්ත්‍ර නාට්‍ය කෘති, එතුමා විසින්ම නිර්මාණය කොට ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයට එකතු වූ නාට්‍ය කෘති විදිහට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඊට පස්සේ දරුවනි, ඕගොල්ලෝ අහලා තියෙනවද බක්මහා අකුණු කියලා නාට්‍යයක් පිළිබඳව. ඒ බක්මහා අකුණු කියන නාට්‍යයත් ඉතාම අලංකාර ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයට අපූරු අත්දැකීමක් එක්කල නාට්‍ය කෘතියක් විදිහට පස්සේ කාලේ චිත්‍රපටයකට පවා නගලා තියෙන කතා පුවතක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. එයත් විශේෂත්වයක්. ඒ වගේම තමයි දරුවෙනි ඔබලා සමහර විට නරඹලත් ඇති අහලත් ඇති ජසයා හා ලෙන්චිනා කියන නාට්‍ය 1965 තමයි දයානන්ද ගුණවර්ධන මහතා ජසයා සහ ලෙන්චිනා නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම එතුමා ගජමන් පුවත මధుරජවනිකා කියන නාට්‍ය කෘති ශ්‍රී ලාංකීය නාට්‍ය කලා ඉතිහාසයට දායාද කරලා තියෙනවා. ඔන්න දූදරුවෙනි, නවවන ශ්‍රේණියේ නාට්‍ය හා රංග කලාව හදාරන දූදරුවන් විදිහට නාට්‍ය කරුවන් පිළිබඳව හඳුනා ගැනීමේදී ගුරුතුමිය ඔබලාට පැවසුවා අප රටේ විධිමත් නාට්‍ය ඉතිහාසය ආරම්භ වන්නේ 1950 දශකයෙන් කියලා. ඔන්න එහිදී 50 දශකය තුල ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ මං සලකුණු අපේම අනන්‍යතාවයකින් සලකුණු කළ නාට්‍ය වේදියානන් 3 දෙනෙකුගේ නිර්මාණයන් පිළිබඳවයි ගුරුතුමිය ඔබලාට හඳුන්වා දෙනු ලැබුවේ. දූදරුවිනි, ඉතින් මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, ඒ වගේම ගුණසේන ගලප්පත්ති මහතා, ඒ වගේම දයානන්ද ගුණවර්ධන මහතා, මේ 3 දෙනාගේම නාට්‍ය කෘති පිළිබඳව ගුරුතුමිය ඔබට හඳුන්වලා දෙනු ලැබුවා. ඉතින් එයට අමතරව දූදරුවිනි, ඔබලාගේ පාඩම් අතර තව නාට්‍ය කරුවන් නාට්‍ය වේදීන් කීප පෙළක්ම සිටිනවා. ඉතින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමේදී ඡායාරූප වශයෙන්ුත් ඒ වගේම විස්තර කරුණු වශයෙන්ුත් ලිවීමට මේ නාට්‍ය කරුවන් පිළිබඳව ඉන්නට ඉඩ තියෙනවා. ඒහි ආරම්භය වන්නේ නමවන ශ්‍රේණියේ දයාබර දූදරුවන්ගේ පාඩම් මාලාවෙන් නිසා ඔබලා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් පිළිබඳව, ගුණසේන ගලප්පති ශූරීන් පිළිබඳව, දයානන්ද ගුණවර්ධන ශූරීන් පිළිබඳව හොඳින් අධ්‍යයනය කොට පාඩම නැවත සකසා ගන්න. පෑනක් කොලයක් ගෙන ඉහත සඳහන් කරුණුවල සාරාංශයක් ගොනු කොටගෙන ඔබලා ඒ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරගන්න දූදරුවෙනි. එය ඔබලාට විභාගයට, අපොස සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන අවස්ථාව වන විට ඉතා ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම දරුවෙනි, ඉදිරි පාඩම් වලින් අප අනෙකුත් නාට්‍ය වේදීන් ගේ තොරතුරු කරුණු හඳුන්වා දීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දූදරුවෙනි, කියන්නට අවශ්‍යයි ඔබලාට අප රටේ ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසය 1940, 50, 60, 70, 80 යන දශකවල විධිමත්ව ආරම්භ කරමින් වර්තමානයේ හරියට මහා රුක්ෂයක් වගේ වැජබෙන මේ මහා වේදිකා නාට්‍ය කලාවට අත්තිවාරම අඩිතාලම දමා ඇත්තේ මෙන්න මේ නාට්‍ය වේදීන් හරහා. ඉතුමන්ලාට පින් සිදු වන්නට නාට්‍ය හා රංග කලාව මෙන්න මේ විදිහයි කියලා පොත්පත් හරහා අප කතාබහ කරනවා. අප විමර්ශනය කරනවා. ඒ නිසා ඔවුන්ට පිංසිදුවන්නට ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසය ඉතා අපූරු විධිමත් නිර්මාණයන්ගෙන් ගහනකොට තිබෙනවා. ඒ වගේම තමයි දූදරුවෙනි වර්තමාන නාට්‍යකරුවන් ඔවුන්ගේ නිර්මාණ වඩාත් සංයමයෙන් ඉතා අපූරු ආකාරයෙන් හසුරවන්නේ මුල් කාලීනව මේ මහා නාට්‍යකරුවන්ගේ ප්‍රශංසනීය ආරම්භය නිසයි. එයත් අප අමතක කළ යුතු නැහැ. ඉතින් වර්තමානයේ නාට්‍යකරුවන් ඔවුන්ගේ මග යමින් නැවුම් වෙමින් තව තවත් නිර්මාණ කාර්යාවලියේ නිරතවන්නේ අතීතයේ අපගේ මහා නාට්‍යවේදීන්ගේ දර්ශනයත් අධ්‍යයනයට ගනිමිනුයි. දූදරුවෙනි, ඉතින් ඔබලා විවේකීව මේ කොරෝනා වසංගත සමයේ නිවසේ සිට පාඩම් අධ්‍යයනය කරමිනුයිනේ ඉන්නේ. ඉතින් ඔබලාට පුළුවන් මේ නාට්‍යකරුවන්ගේ පින්තූර එකතු කරගන්නට. ඒ වගේම මේ නාට්‍යකරුවන්ගේ නිර්මාණයන් ඓතිහාසික කතාවලින්ගත්, ජනකතාවලින්ගත්, පරිවර්තන අනුවර්තන ස්වතන්ත්‍ර ලෙස වර්ග කරගත්, ජාතක කතා ආශ්‍රයෙන් ගොඩනගා ගන්නා ලද යන ආදී වශයෙන් වගුවක් සකස් කරගෙන 10 වන ශ්‍රේණියේ සහ 11 වන ශ්‍රේණියේදීත් ඔබලා ඒවා අධ්‍යයනය කොට ගන්න. එය අපොස සාමාන්‍ය පෙළ විභාගය ජය ගැනීමට ඔබට මහඟු අවස්ථාවක් වේවි. ඉතින් දයාබර දූදරුවෙනි, 9 වන ශ්‍රේණියේ දේශීය නාට්‍යකරුවන් පිළිබඳව ඉදිරියේදී තව පාඩම් කීපයකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමුගන්නම්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌේ ගුරු කිතරින් නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දුන්නේ මිරහවත්ත ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ සුරංගනී ජයසිංහ ගුරු මහත්මිය.
ඌේ ගුරු කිතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුවදරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැප.